මං ඊළඟට යනවා හයවෙනි කවියට අපේ දරුවනේ. අග පිපිමල් මලිගියලිය කැලේයා, වග බැඳහෙන රජහස පුල් විලේයා, ළඟ තුරුමල් ගිලිහුණු රණ උලේයා, මග බැසයව පළහෙල වැලි තෙලේයා. මොකද්ද මේ කියන්නේ? මේ සෞන්දර්ය කලාපයක් නියෝජනය කරන අපේ කවියා චිත්තරූප මවන්න අපිව කැඳවාගෙන යනවා. මේ යන්නේ කියන්නේ සැලලිනියට විතරක් නෙමේ දරුවනේ, අපිවත් කැඳවාගෙන යනවා මේ මාර්ගයේ පුරාම. බලන්න මේකින් පැවසෙන අදහස. අග පිපිමල් මලිගියලිය කැලේයා. මලිගියලිය ඉද්ද වැල්. දැන් මේ ඉද්ද කියන වචනේට තව අර්ථ කීපයක් එනවා ඇතම් අවස්ථාවල. නම් කීපයක් යොදා ගන්නවා. මාලති, මාදවි, පිච්ච, සමන් වගේවත් ඇතම් අවස්ථාවල සමාන රූපී පද විදියට යොදා ගන්නවා. එතකොට ඉද්දවල් කැලෑවක් මේක. අර ගස් මුදුන් වල මල් පිපුණු ඉද්දවල් කැලෑවේ. ළඟතුරු මල් ගිලිහුණු රොණ උලේයා. ළඟතුරු කිව්වට මේ ගස් යට මල් වලින් ගිලිහුණු රේණු වලින් ගැවසුණු රොණ උලේයා. රොණ උලේයා රේණු වලින් ගැවසුණු. ඊළඟට කියනවා ළඟතුරු මල් ගිලිහුණු රොණ උලේයා. වග බැඳහෙන රජහස පුල් විලේයා. පුල් විල මල් පිපුණු විල් වලට වග බැඳ හෙන රජහස. රාජහංසයන් බහිනවා රංචු පිටින්. වග කිව්වේ මේ රංචු වලට. ඒතර මේ රාජහංසයන් කිව්වේ අපේ දුවේ පුතේ මේ තැඹිලි පාට හොටයක් සහ තැඹිලි පාට කකුල් තියෙන සුදු පාට හංසයෝ. රංචු පිටින් බහිනකොට මොන තරම් චමත්කාර ජනක දර්ශනයක් අපට මැවිලා පේනවා.
ඔව්, චිත්‍රූප මවාපාන කවියක්.
කවියක්. හරි. මග බැසයව පළහෙල වැලි තිලියා. මිතුරික් කියලා ආමන්ත්‍රණය කරපු සැලලිහිණියට කියනවා මේ සුදු පාට පැහැදිලි පල කිවි මෙතන පැහැදිලි. පැහැදිලි හෙළ සුදු පාට වැලිතලාව සහිත මාර්ගයට බැහැලා යන්න කියලා.
පයින් යන්න කියලා කියන්නේ
නේද? පයින් යන්න කියලා කියන්නේ. අනතුරක් නැහැ. ඔබට දැන් පයින් යන්න පුළුවන්. එතකොට මෙතන තියෙන මේ චිත්‍රූප මැවෙන පරිදි ගොඩනැගිලා තියෙන පද සංගටනාව කියන ලක්ෂණය. අග පිපිමල් මලිගියලිය. බලන්නකෝ ඒකේ තියෙන ගීතවත් භාවය. මලිගියලිය කැලේයා. අවසන් කරන්නේ ගුරු අකුරකින් වීම නිසා මේක ඇදිලා යනවා හරියට ගීතයක් වගේ. ඊළඟට අපිට හම්බෙන්න මං එනවා අපේ දරුවෝ ළඟට බොහොම ඉක්මනින්. දැන් අපි මේ අවස්ථාව කළමනාකරණය කරගන්න ඕනේ හින්දා 11 වෙනි කවියට. මග නිලමින් සිටි නාඳුඹ නී පියල, පියසලමින් මලගිහි කෙල රොණිනවල, තතුඩලමින් බිඳ විලිකුන් මියුරුපල, ඉසුඹුලමින් යෙහි සැල දඹ පඳුරුවල, මාර්ගේ නිල්පාට කරමින් සිටියා වූ නාගස්ද, දුඹගස්ද, බක්මීගස්ද, මොරගස්ද අතරෙහි, පියසලමින් මලගෙහි කෙල රොණිනවල, අත්තටු ගසමින් මල්මත ක්‍රීඩා කොට, තතුඩලමින් බිඳ විලිකුන් මියුරු පල, ඔබේ හොටේ තබා, තුඩකිවේ හොටේ තබා, ඉදුණු රසවත් පළතුරු කඩා කමින්, ඉසුඹුලමින් යෙහි සැල දඹ පඳුරවල.
ඔතන මේ මම පොඩ්ඩක් බාධා කරන්නම්. නිල් පැහැය ගැන අපි පොඩි දැනුම් දීමක් අපේ දරුවන්ට කරොත් හොඳයි. මොකද සාහිත්‍යයේ නිල් කියලා කියනවා මැඩම් පාට දෙකකට. ඔබතුමියම පැහැදිලි කරන්නකෝ පාට දෙක.
ඔව්. දැන් මෙතන කියන්නේ නම් කවියා මෙතන අවස්ථා දෙකම අරන් තිනවන පොම මැඩම්.
ඔව්.
එකක් තමයි මේ කොළ පාට.
ඔව්. දැන් මග නිලමි දෙපැත්ත නිල් පාට කරමින්.
මේ ලොකු ගස්, ලොකු කොළ තියෙන ගස්නේ. ඒතර ඈතට පේන යායට කොළ පාට.
කොළ පාටට.
ඊළඟට මේ ලොකු ගස් තිබුණාම ගස් යට
අන්ධකාරයි.
අන්ධකාරයි. ඒතර මේ දෙකම ඉතාම ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවෙකුගේ කවිත්වයට මෙතනින් එහාට තියෙන සාධක කොහෙද?
ඔව්. අපිට තවත් අවස්ථාවකදී හම් වෙනව නේද? සපුමල් කුමාරයා ජයගෙන ඉන්නේ නිල තුරඟට නැගී
නිල තුරඟට නැගෙමින් ත්‍රිවිදේව් සිරිනේ කළු පාට අශ්වේ පිටයි නැගලා
ඉන්නේ. ඔව්. එතකොට සාහිත්‍යයේ නිල් පැහැය කියන්නේ කළු සහ කොළ පැහැයට
අනිවාර්යෙන්ම. එතකොට මේ දරුවනේ, එතකොට මේ කොහොමද මේක අපිට යොදාගන්නේ? මේ බලන්න අපේ කවිය ඉලිසම යොදා ගන්නව අකුරු තුනකට. මග නිලමින්, පියසලමින්, තතුඩලමින්, ඉසිඹුලමින්, ලමින් නේද? ඒතර මේ වචන මේ නිලමින් කියන වචනේත් මේ මිශ්‍ර ක්‍රියා අර්ථය ගන්නන්නත් පුළුවන් වගේම අපිට අපේ පුරාණ සාහිත්‍ය හැමෙන්නේ විශේෂ අවස්ථාවක් කියලායි මට නම් හිතෙන්නේ. ඊළඟට මේ ඉසිඹුව කියන්නේ විවේක ගනිමින් යන්න. ඊළඟට මේ යෙහි කියන විධික්‍රියා රූපයත් මෙතන විශේෂිතයි නේද අපේ අනුපමා මැඩ?
ඔව්. ඊළඟට ආමන්ත්‍රණය කරන්නේ තර අපි යාළුවෙකුට කතා කරනවා වගේ.
සැල.
සැල.
ඔව්. දැන් අනුපමා මැඩම් මට කතා කරනවා ධම්මි මැඩම් කියලා. මම අනුපමා මැඩම්ට අනුනංගී කියලා කතා කරනවා. ඒතර මේ
ඒ ලෙන්ගතු බව තමයි සැල කියන ආමන්ත්‍රණයෙන් සඳහන්
සඳහන් වෙලා තියෙන්නේ. ඒතර ආදරණීය යෙදුම අර යෙහි කියන විධික්‍රියා රූපය අපේ මේ රාහුල හිමියන්ගෙන් හැර කොහේදිවත් අපට හම්බෙන්නේ නැහැ. යෙහි සහ ඔහු එතුමාම තවද තව තැනක කියන වන්දනෙහිතෝ දාගප් මහබෝ පිළිම වඳින්න කියන අදහස දෙන්න වන්දනෙහි. ඒතර විදික්‍රියා රූපයක් සඳහා හී කියන මේ අකුර යොදා ගන්න අවස්ථාවක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. එතකොට මේ රමණීය පරිසර පද්ධතියක ආස්වාදය සහෘදයට ලබා දෙන්න අපේ කවිය ගත්ත වෑයම ඉතාම රසවත්.
මුල සහ අග දෙකේ මේලි සමයේ
යොදාගෙන තියෙනවා. දැන් මේකේ තියෙනවා නාමල් සුදු පාටයි, නාගස්වල මල් ලොකුයි, ඊළඟට බක්මී මල් කහ පාටයි, රවුම් නේ. දැන් බලන්නකො මේ රවුම් බව, ලොකු බව, කුඩා බව.
තාම චමත්කාර දන්කයි.
මේ චමත්කාරය අපිට වචන වලින් කියලා අවසන් කරන්න බෑ. වචන අතික්‍රමණය කරනවා. අමම ගන්න අවසාන වශයෙන් දොළොස්වෙනි කවිය දරුවනේ මේ රසවත් කිරීම සඳහා කාව්‍ය අලංකාර සඳහා යොදා ගන්නා ලද. රිවි තැවුලේ පිපි කමලේ විල් ගැවසී, මත කෝලේ තුරු වදලේ හඬන නිසි, වන සැවුලේ මග අසලේ පොර සැලසී, ගුරු බැවුලේ යව අවුලේ නොවී කිසි. සූර්යතාපය නිසා පිපුණු නෙළුම් මල් වලින් ගැවසුණු විල්ද, මත්තූ කෝකිලයන් ගස් වදුළුවල නිසි අයුරු හඬන්නා වූද, වලි කුකුලන් මාර්ගය අසල පොර කෑමට සූදානමින් සිටින්නා වූද, ගුරු බැවුළු නම් ප්‍රදේශයෙන් අවුලක් නැතුව යාගන්න කියලා කියනවා සැලලිහිණියාට. එතකොට දැන් මේ අවුලක් නැතුව යාගන්න කියලා කියන්නේ මොනවාද අවුල් වෙන ලක්ෂණ? දැන් මෙතන අවුල ගැන කියන්නත් අපේ දරුවනේ පාවිච්චි කරලා තියෙනවා මේ ල කාර්යය. රිවි තැවුලේ, මත කෝලේ,
වන සැවුලේ,
ගුරු බැවුලේ, පිපි කමලේ, තුරු වදලේ, මග අසලේ, යව අවුලේ. බලන්නකෝ නේ.
එතකොට මේ කවියේ මුල, මැද, අග කියන අවස්ථා තුනේ මේලි සමය රැකලා තියෙනවා නේද?
අනිවාර්යයෙන්ම. ඒ වගේම අනුප්‍රාසාත්මකව ලකාරේ, අනුප්‍රාසාත්මක ලකාරේ සහ මේ එහෙම ඉදලා තියෙනවා. එතකොට මේකින් මේ කියවෙන අදහස බලන්නකෝ, මේ මොනවද මේ අවුල් වෙන ලක්ෂණ? පිපුණු නෙළුම් මල් දැක්කහම, නෙළුම් මල්ලෙන් පිපුණු විලක් දැක්කහම ඊළඟට හිත අවුල් වෙනවා. මේ යන්නේ තරුණ සැලලිහිණියෙක්. ඔව්, මේ පණිවිඩය අරගෙන
යන්නේ තරුණ සැලලිහිණියෙක්.
එතකොට ඒ සැලලිහිණියාගේ හිත අවුල් වෙන්න පුළුවන්. මත්විච්ච කෝකිලයන් කියන්නේ අනුපමා මැඩම් මේ තරුණ කෝකිලයන්ට. දැන් මත් ඇත්තු කියන්නේ අපි තරුණ ඇතුන්ටනේ. එමනම් මත්විච්ච කෝකිලයන් කියන්නේ
තරුණ
කෝකිලයන්. ඉතින් තරුණ කෝකිලයන්ගේ හඬ සැලලිහිණියා අවුල් කරනවා කියන එක බොහොම සාධාරණ අදහසක්. ඊළඟට වනසෙවුලි මග අසලේ පොර සැලසි. දැන් වලි කුකුල්ලු පොර කනවා වනාන්තර බදව. ඒ පොර කන්නේ මොකටද? කිකිලියක් ඉන්නවා පැත්තක.
තමන්ගේ තරුණ ජවයේ පෙන්වන්න.
වලි කිකිලිය දිනා ගන්න නම් දෙන්න සටන් කරන්න ඕන. ඉතින් මේ ඒ සටන දකින සැලලිහිණියාගේ හිත අවුල් වෙන එක නවත්තන්න බෑ. එතකොට මේ අවුල් වෙන ලක්ෂණ තුනම දැකලා යන්න කියනවා සැලලිහිණියාට මේ ප්‍රදේශයේ කිසිම අවුලක් නැතුව. හොඳයි. අපේ අනුපමා මැඩම්ට අපි බාර දෙනවා මීළඟ ප්‍රශ්නය අපේ දරුවන් එක්ක සාකච්ඡා කරන්න.
පුතේ මම මැඩම් එක සාකච්ඡා කරන්න මීළඟට මේ සැලලිහිණියේ තියෙන අවස්ථා වර්ණනී පිළිබඳව අපිට කීප මේ කවි අපිට තියෙන නියමිත 13ක්. මේ 13න් අපිට ඕනම කවියක් අවස්ථාවක් විදිහට ගන්න පුළුවන්. හැබැයි මම වඩාත් උචිත, වැදගත් කියලා හිතෙන කවි කීපයක් මේ අවස්ථා වර්ණනී පිළිබඳව තෝරගත්තා. අපිට පටන් ගැන්වීම තියෙන සමනොල කන්ද වර්ණනා කරන අවස්ථාව අපිට කියනවා රාහුල හාමුදුරුව, සකි සඳ පෙනේ සමනොල ගල නැගෙනහිර. ඔන්න නැගෙනහිරින් තියෙනවා අපේ ආගමික වටිනාකමක් තියෙන ස්ථානයක්. ඒ ස්ථානයේ දිහා බලලා ඔබේ සුබ ගමන ආරඹන්න. ඊළඟට කියනවා දුවේ පුතේ, අපේ මේ රාහුල හාමුදුරුව අපිට සඳහන් කරනවා එකල තිබිච්ච සමාජ වටපිටාව නේද දම්මි මැඩම්? මට මතක් වෙනවා මම සාමාන්‍ය පෙළ පන්තියේදී ඉගෙන ගත්ත සැලලිහිණි සංදේශය ප්‍රශ්නයක් අපිට ලැබුණා උත්තර ලියන්න. මේ දේව වර්ණනාව පිළිබඳව රාහුල හාමුදුරුව බොහොම අභිරුචියෙන් සාකච්ඡා කරලා තියෙනවා කියලා මේ සැලලිහිණි තුළ. ඒක ඇත්ත. මේ සටහන් අරගෙන යන්නේ මෙලියුම ගෙනියන්නේ විභීෂණ දෙවියන්ට. ඒ වගේම එතුමා කියනවා අපේ දෙවනි කවියේදී, ගණේ මිනි බැබලි කිරණි උසතපාය, රණේ යටග සැවුලිදු දද ගලපාය, අනේ ලකල කර පුර අප නරපාය, පිනේ දකුණ මහසෙන් දේවරදපාය. එතකොට මේ කියන්නේ මහසෙන් දෙවියන්ගේ දේවාලය පිළිබඳව, දිව්‍ය ප්‍රාසාදය පිළිබඳව. මේකේ අපිට පැහැදිලි කරගන්න පුළුවන් මෙන්න මේ රණේ යටග සන්ධිපදයක් කරලා තියෙනවා. මං හිතන්නේ සමුද්‍ර කෝෂ විරිත ආරක්ෂා කරන්න වෙන්න ඇති. යට අග කියන එක අයන ලොප් කරලා යට අග කියලා සම්බන්ධ කරලා තියෙනවා. මේ රත්තරන් යෂ්ටිවල තමයි අපේ මේ මහසෙන් දෙවියෝ, එහෙම නැත්තම් කාර්තික් දෙවියෝ, එහෙම නැත්නම් කතරගම දෙවියෝ, මුහුණු 6යි අත් 12යි මොනරාපිට වාහනේ කියලා ජනප්‍රවාදී සඳහන් වෙන.
ඒ නිසාම කියනවනේද අනුපමා මැඩම් සවත් සුරිඳු කියලා.
ඔව් සවත් සුරිඳු කියන නමින් හඳුන් වෙනවා. එතකොට මේ දිව්‍ය රදපාය පෙනෙනවා දකුණු දිශාවෙන්. එතකොට මේ දේව ප්‍රාසාදයේ හදලා තියෙන්නේ අපේ මහාසේන දෙවියන්ගේ, එහෙමත් නැත්නම් කතරගම දෙවියන්ගේ කොඩියේ සඳහන් වෙනවා කුකුළු රූපයක් තියෙනවා කියලා. එහෙම නේද ධම්මෙනම්? ඔව්. ඒ කුකුළු රූපය හිටවල තියෙන යෂ්ටිය රත්තරන්ින් සකස් කරලා තියෙන්නේ. මොන තරම් ධනයක් තියෙන්නේ ඇද්ද ධම්මි මැඩම්? රටේ රජුරෝ මේ දිව්‍ය ප්‍රාසාදේ හදන්න රත්තරන් යෂ්ටි දායකත්වය දුන්නා කියලා. එතුමා එතකොට අර අපිට කියවෙන්නේ 6 පරාක්‍රම බහු රජතුමා සියලු ආගමයන්ට සමසේ මේ අදහන්න අවශ්‍ය පසුබිම සලසා දුන්න කියන එක. එතකොට මෙන්න මේ කවියේ මුලත් අගත් එලිසමේ අරගෙන මේ අවස්ථාව ගැන වර්ණනා කරනවා අපේ රාහුල හාමුදුරුවෝ. අනේ ලකල කර අප පුර අප නරපාය, අපේ මේ
රජතුමාගේ
නගරයේ තියෙන බැබලෙන මහාසේන දිව්‍ය ප්‍රාසාදය දිහා බලලා යන්න. මේ අවස්ථාවේ ඔබට පේන්නේ දිව්‍ය ප්‍රාසාදය.
ඔව් අනුපම මැඩම්, ඔය මහාසේන කියන නම ලැබෙන්නේ තුමාට මහාසේනගක් ඉන්න නිසායි කියලා අපි අහලා
තියෙනවා. දේව සාහිත්‍යයේම සඳහන් වෙනවා. ඊළඟට දරුවනේ, මම ඔගලන්ට මේ කවිය සඳහා මේ ප්‍රශ්නෙට මේ අපි අවසාන නිරූපණය ගැන සාකච්ඡා කරනවා. 8 සහ 9 කවි නිමල් සඳ පහන් වැලි පිට වැනි වැලි පිට උදුල සුපුල් මහල් මල් යහන් ලිය මඩු ලිය ගෙපල එකල් කෙලන වන දෙව්ලිය දැක කොමල ලසල් රුකක සැත පෙවල පළු සිහිලල. මෙතනත් අර සමුද්‍ර කෝෂ විරිත ආරක්ෂා කරන්න සිහිල් අල කියන එක සිහිලල කියලා යොදාගෙන තියෙනවා. මෙතන කියන්නේ සැලලිහිණියට ඔබ විවේක ගන්නයි දැන් මේ අවස්ථාව ඇවිත් තියෙන්නේ. ඔන්න හොඳ අවස්ථාවක්. කොහොමද මේ විවේක ගන්න අවස්ථාව? පිරිසිදු සඳේලිය හා සමානව බබලන වැලි තලාවක් තමයි ඔබට ඉදිරියේදී මුණගැහෙන්නේ. ඒ විතරක් නෙමෙයි, මේ වැලි තලාවේ තියෙනවා මනාසේ පිපුණු මල් යහනාවන්. මේව ස්වභාවිකව නිර්මාණය වෙච්ච දේවල්. ඒ මල් යහනාවන් හැදිලා තියෙන්නේ ලතා මණ්ඩපත් එක්ක එකතු වෙලා. බොහොම අපූරු චමත්කාර ජනක පරිසරයක් මේ හාමුදුරුව, අපේ රාහුල හාමුදුරුව අපේ හිතට මවාපාන්න උත්සාහ කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ලතා ගෘහයන් පෙළ ළඟ නිකන් නෙමෙයි නේද, බොහොම නිදහසේ ක්‍රීඩා කරනවා කවුද? කෝමල වන දිව්‍යාංගනාවන්. එතකොට කොයිතරම් නිහඬ නිසල පිරිසිදු පැහැදිලි පරිසරයක්ද ධම්මි වෙන්න මේ කාලේ තිබුණේ. දිව්‍යාංගනාවන්ට වන දිව්‍යාංගනාවන් සෙල්ලම් කරන්න තරම් නේද? අද නම් කොහොමද අපේ සමාජයේ නේද? එතකොට මෙන්න මේ සමාජ වටපිටාව ඉත අපූර්වට අපේ රාහුල හාමුදුරුව වර්ණනා කරනවා. එතනින් අතර වෙන්නේ එතුමා කියනවා මෙන්න මේ තියෙන අවස්ථාවේ ඔබතුමි ඔබ විවේක ගන්න, ඔබ පොඩ්ඩක් ලාසල් රුකකට වෙලා ලපටිසල් ගහකට වෙලා විවේක ගන්න. ඔව් දුවේ පුතේ, ඊළඟට මම සාකච්ඡා කරනවා 9 කවිය. ඒ විවේක ගන්නකොටම තියෙනවා වල් අම්බලම ඊට නුදුරින් මල්දම් සුවඳ දුන් සොඳ වරලසිනි කල්ගිම් නිවාස ඇනහෙන සිහිලස රසිනි කොල්ලම් ගසින් නිල් යූරැති පොකු නසිනි වල්ලම්බලම දෙකයාගන් සහතොසිනි. මෙතන මේ කල් කියන එකෙන් සඳහන් වෙන්නේ තරුණ කාන්තාව. ගිම් කිව්වේ ග්‍රීෂ්මය. ඒගොල්ලෝ ග්‍රීෂ්මයේ නිවා ගන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ ස්වරූපය මල්දම් සුවඳ දුම්. අද නම් ඉතින් අපිට වෙළඳපළට ගියාම නේද ධම්මි මැඩම්, ඕන විදිහේ මල් මාලාවන්, ඕන විදිහේ සුවඳ නේද? කොණ්ඩේ හොදන්න එකයි, සුවඳ දාන්න එකයි. ඒ කාලේ එහෙම තිබුණේ නැහැ. ඒගොල්ලෝ ඔළුව අලංකාර කරගත්ත තමන්ගේ වරලස අලංකාර කරගත්ත ස්වභාවික මල් දාමයන්ගෙන්, මල් වැල්වලින්. ඒ වගේම මේ කොණ්ඩේ සුවඳ ආරක්ෂා කරගන්න සුවඳ දුම් අල්ලව්වා උදේ හවස. අපේ තරුණ කාන්තාව එහෙමයි ඒ කාලේ. එතකොට මෙන්න මේ කියන වරලස මුදා හැරලා දාලා අපිට මේ ග්‍රීෂ්මයේ නිවා ගන්න සිසිලසේ සැනහෙන කාන්තාව ඉන්න ඉසව්ව ගැනයි මේ කියන්නේ. මේ අවස්ථාව තා නිරූපණයේ සම්බන්ධයෙන් මම අවසානට සාකච්ඡා කරේ 9 කවිය. කොල්ලම් ගසින් නිල් ඉවුර ඇති පොකු නසිනි. එතකොට මෙන්න මේ අර ග්‍රීෂ්මය නිවාගන්න තරුණ කාන්තාව ග්‍රීෂ්මය නිවාගන්න ස්ථානයේ වල්ලම්බලම එතන ආවරණය වෙලා තියෙනවා හොඳට කොල්ලම් ගස්වලින්. එතකොට මෙන්න මේ කියන මෙන්න මේ ග්‍රීෂ්මය නිවාගන්න කාන්තාව ඉන්න නිවාගන්න අවස්ථාව දිහා හොඳින් බලන්න කියලා අපේ සැලලිහිණියට කියනවා. තමිමෙන් මම කැමති මේකටම සම්බන්ධ කරගන්න අපේ මේ කාල වේලාවත් එක්ක අපේ මේ රාහුල හාමුදුරුවෝ මේ අපිට දීලා තියෙන නියමිත කරලා තියෙන කවි 13 ඇතුලේ එතුමා බොහෝ සාකච්ඡා කරනවා අපේ එකල තිබිච්ච සමාජ සහ ආර්ථික වටපිටාව ගැන. මේ මම කතා කරපු ප්‍රශ්නෙටත් අදාළ වෙනවා මෙන්න මේ කවිය. අපේ හතරවෙනි කවිය සන්නන් සිහින් ගෙඳි සෙවණලි වැලි තෙලෙන තැන් තැන් වලම සැතපී සිව් මැලි බැවින රන්වන් කරල් ගෙන එන ගිරවුන් අතින යන්මන් තොසින් මග තොරතුරු නියම දැන. අපේ හාමුදුරුවෝ කියනවා මේ සැරලිහිණියාට එකක් තමයි දම්මි මැඩම් මෙතන සාකච්ඡාවට භාජනය කළ යුතු, රන්වන් කරල් අතින් අරගෙන එන ගිරවුන්ගෙන් තමයි යහන්න කියන්නේ. එතකොට එයින් පැහැදිලි වෙනවා නේද දම්මි මැඩම් සමාජයේ තිබිච්ච සාරවත් බව ආර්ථිකය යහපත් බව. මොකද රන්වන් කරල්නම් හොඳ කෘෂිකර්මාන්ත පදන පසුබිමක් තියෙන්නේ ආර්ථිකය ස්ථාවරයි කියලානේ මේ කාලේ වකවානුවේ සඳහන් වෙන්නේ. අපිට පොඩ්ඩක් ඒ ගැන කරුණු පැහැදිලි කරන්නකො මේ ප්‍රශ්නටත් අදාළව.
ඔව්, ඒ ප්‍රශ්නයත් එක්කම දැන් මේ සන්නන් සිහින් තැන් තැන් වලම රන්වන් කරල් යන්මන් තොසින් දැන් මේ තට්ටු සලමින් යනවා විතරක් නෙමේ එහාට මෙහාට දුවන පණින ගිරා පැටියෙක් සමා වෙන්න සැල්ලිහිණි පැටියෙකුට මතක් වෙන්නේ නැද්ද? එතකොට මේ අහන්න කියන්නේ තොරතුරු ටික රන්වන් කරල් රැගෙන එන ගිරවෙකුගෙන්.
ඔව්.
එතකොට මේ රන්වන් කරල් කියන්නේ ශස්ත්‍රීක මේ ස්වභාවික පරිසරයක් තිබුණාය කියන එකනේ. එතකොට මේ හයවෙනි පැරකුම් රජතුමා අපි දන්නවා අවසන් වරට රටේ එක්සේසත් කරපු රජතුමා බව. ඔව්, දේශපාලනික වශයෙන් පවා හොඳ ස්ථාවරත්වයක් තිබුණු බව කියවෙනවා. එතකොට මේ ඒක තවදුරටත් කියවෙනවා මේ සමාජ ආර්ථික වටපිටාව ගැන. නිල තුරඟුට නැගෙමින් රිවි දෙව් සිරින දුලකර සේසත් මිනිබරණ කිරණින බලපිරිසෙන් සහ යාපාපටුන්ගෙන බල සේනා නායක සපකුමරු වෙන. දැන් මේ සප්මල් කුමාරයාත් රාහුල හාමුදුරුවොත් මේ දෙන්නම හයවෙනි පැරකුම් රජතුමා පුතෙක් වගේ පුත්තනතුරේ තබා හදා වඩාගත් බව තමා කියවෙන්නේ. එතකොට මේ සහෝදරයෝ දෙන්නෙක් ගැන කතන්දරයක් මෙතන තියෙන්නේ. එක සහෝදරෙක් තමයි රාහුල හාමුදුරුවෝ හදා වඩාගත්තත් එකම පවුලක් ඇතුළේ ඉන්නවනම් ඒ අය සහෝදරයෝ වෙනවා. එක සහෝදරයෙකු විසින් අනෙක් සහෝදරයා වර්ණනා කරන අවස්ථාව.
එන්නේ කොහොමද මේ නිල තුරඟට නැගිලා
නිල් පාට අශ්වයෙක් පිට නැගිලා සූර්ය දිවි රාජයා වගේ
බොහොම ආඩම්බරෙන් යුද්ධය දිනලා
එන්නේ. මැණික් ආභරණවල කාන්තීන් සේසත් බබලවමින් බලේ පිරුණු සේනාවත් එක්ක යාප පටුන යාපනේ අර්ධද්වීපයේ තමා මේ ජයග්‍රහණය කරලා එන්නේ.
ඔතන මම කැමති දම්මිමෙන් ඔය සම්බන්ධයෙන්ම කියන්න අපේ ඒ කාලේ තිබිච්ච ආරක්ෂක විධිවිධාන කොයිතරම් සමාජයේ කොයිතරම් බලවත්ද කියනවා නම් හත්වෙනි කවිය අයිරාවන උවත් නවතන රිසින්නෙන අයිරා දහස් දිලි දුනු කොත් සිපත්ගෙන කයිකාවලෙහි දැක සෙබළුන් රැක සිටින වයයාකරන් මල්තුරු යන් ගණ වන හිසින. වයයා කරන් කියන්නේ නේද
ඉක්මිට
කලින් කියන්නේ හෙමින් ඇවිදගෙන යන්න කියලානේ. ඔව්, අපිට මේ අයිරාව නැතාගෙන එක තප්පරයකට පොඩ්ඩක් අපේ දරුවන්ට කියලා දෙන්න.
ඔව්, මේ අයිරාව නැතාගෙන දරුවනේ අදහස් දෙකක් තියෙනවා. ඇතැම් කෙනෙක් කියනවා අයිරාව නැතා කියන්නේ මේ අපේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ හස්තියා. තවත් සමහරු කියනවා මේ ශක්‍ර දේවේන්ද්‍රයාට රහසින් ගමනක් යන්න උවමනා වුණාම ඔහු වෙස්මාරු කරගන්නවලු හස්තියෙකු විදියට. ඔහු තමයි අයිරාවන කියන්නේ කියලා. ඒ කොහොම වුණත් ශක්‍රයා එක්ක සම්බන්ධ මේ හස්තියාට මහා ජවයක් තිබුණු බව තමයි සැලකෙන්නේ.
කිසිදු
කෙනෙකුට ඕ නවත්තන්න බැහැ.
ඒකට මෙතන කියන්නේ ඇත්තටම අයිරාවන ඇතාගෙන නෙමෙයි ශක්‍ර දෙවිඳුන් වෙස් පලාගත්තු ඇතාගෙන. ඒ ඇතා පවා නවත්වන්න ආවොත් නතර කරනවා කියන. එතකොට ආරක්ෂක විධිවිධානවල ශක්තිමත් භාවය තමයි මේ සඳහන් කරන්නේ.
ඕ ඒ සෙබළු ඉන්නේ අයිරා දහස් දිලි දුණු කොත්සිපත් දින දහසකට අධික ලෙස බබලන දුණු කුන්ත ආයුපත් රැගෙන තමා මේ ඉන්නේ. දැන් දිලිසෙනවා කියන්නේම හොඳට කැපෙන ආයුධනේ.
මහත් තියලානේ.
මහත් තියපු ආයුධ අරගෙන මේ ඉන්නේ. අර මග බැසයව පළහෙල වැලි තෙලියා කියපු කවියම
හිමින් බැහැගෙන යන කියපු කවිය.
වයියා කරන් මල් තුරු ගණවන හිසෙන මල් පිපුණු ගණ වනාන්තරේ මුදුනේ වයි යා කරන් ඉක්මනින් යාත්‍රා කරන්න ඉක්මනින් පියඹා යන්න.
ඔව් හොඳයි ආදරණීය දුවේ පුතේ, අපේ කාල වේලාව ඉක්මවා යනවා. මේ මේ සත්කාරය කරන අපේ පළාත් අධ්‍යක්ෂකතුමා ඇතුළු කඳුරට ගුරු ගෙදර වැඩසටහන මෙහෙවන සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. ඕගොල්ලෝ මේ පෙර පොතේ පාඩම ඇසුරෙන් අපි මේ කියපු කරුණු කාරණාත් එක්ක අභ්‍යාස දීලා තියෙනවා ප්‍රශ්න හතරක්. එයින් හතරවෙනි ප්‍රශ්නයට පිළිතුරු ලියන්න අපි ඊළඟ දවසේදී ප්‍රශ්නයත් එක්ක සාකච්ඡා කරලා මේ වැඩසටහන නැවත ආරම්භ කරමු. බොහොමත්ම ස්තුතියි.